තවත් මේ දෙවැනි වරහන තව ප්‍රශ්නයක් තියෙනවා. සතර සතිපට්ඨානයේ ප්‍රායෝගිකව ගිහි ජීවිතය තුළදී වඩන ආකාරය සරල උදාහරණ මගින් පැහැදිලි කරලා දෙන්න කියලා. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා. මේ අනුපස්සනා හතරක් තියෙනවා වඩන්න. මනසේ සිහිනුවණින් යුතුව සිහි කරලා බලන්න තියෙන කාරණා හතරක්. මේ කාරණා හතර තුලින් මේ කාය කියන වචනේ පෙන්නන කොටසක් තියෙනවා. මේ සතර මහා භූතයන්ගෙන් සකස් වෙලා ඒ සකස් වුණු සතර මහා භූත කොටස් අප්‍රමාණයක් එකතු වෙලා හටගන්න යම් යම් දේවල් තියෙනවා මේ මනුස්ස ලෝකේ. නැහැ මේ සියලු ලෝකවලම සතර මහා භූතයන්ගෙන් හටගත් දෙයින් සකස් වුණු යමක් ඇත්නම් ඒවා ඔක්කොම කාය. සතර මහා භූතයන්ගෙන් සකස් වෙච්ච රූප කාය. හැබැයි මේ තුල තියෙන වැදගත් දෙයක් ඔක්කොම බලන්න දෙයක් නැහැ. බැලිය යුතු දෙයක් තියෙනවා මුල පටන්ගෙන හොයාගෙන. ලෝකේ කොච්චර කායේ තිබුණත් සතර මහා භූතයන්ගෙන් සකස් වෙච්ච විවිධාකාර දේවල් දකින්න තිබුණත් මොනවද ඒවෙන් තිබිලා තියෙන හැදිලා තියෙන්නේ? සතර මහා භූතයන්ගෙන් ඇහැ හැදිලා තියෙනවා, කන හැදිලා තියෙනවා, නාසය දිව කය කියන මේ හය මෙතික හැදිලා තියෙනවා. ඒ වගේම ඒවට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ නිමිතිත් ඒ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන කොටස. ඒ නිමිති හට ගැනීමට හේතු වෙන බාහිර ලෝකයක් ඔය කියන සතර මහා භූතයන්ගෙන් හටගෙන කායයන්ගෙන් හටගෙන තියෙනවා. දැන් අපිට බුදු පියාණන් වහන්සේ කායानुපස්සනාව වඩන්න කියලා පෙන්වෝ තැනක් තියෙනවා. යං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා එත්ත උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. මේ තෘෂ්ණාවක් තියෙනවා. මේක තමයි මේ ලොකු ප්‍රශ්නේ. සසරට ඇදලා දාන බැඳලා දමන පළවෙනි කාරණේ තියෙන උතන, දුකට හේතුව තියෙන උතන. ඔන්නේ තෘෂ්ණාව යම් තැනක හට ගන්නවා නම් ඒ හට ගන්න තැනත් ඇයි එතන ඒක හටගන්නේ? ඕක දැනගෙන දැකලා ඒක නැති කරන ක්‍රමයේ තීරුම් අරගෙන ඒ ක්‍රමයේ අනුගමනය කරලා නැති කරගත්තොත් දුකට හේතුව නැති කරගත්තා වෙනවා. එන්නම් තෘෂ්ණාව නැති කරගත්තා වෙනවා. ඉතින් මේ තෘෂ්ණාව තෘෂ්ණාව කිය කිය හිටියට කොහෙද හටගන්නේ? කොයි කොයි තැන්ද ඒවට හේතු වෙන්නේ කියලා විග්‍රහ කරලා තේරුම් ගත්තේ නැත්නම් අපිට පුළුවන්කමක් නැති වෙනවා තෘෂ්ණාව හටගන්න තැන් ටික හොයාගන්න. ලෝකේ හටගත් හැකි කියන වචනේ ඉස්සෙල්ලා අපි දකින්න ඕනේ ওই ටික. මේ ආර්ය විනයේ ලෝකේ කියන්නේ දුක්ඛස්කන්ධේ. විවිධ ක්‍රමවලින් ලෝකේ විග්‍රහ කරනවා ආර්ය විනය ලෝකේ. යම් තැනක පංචකාමයක් ඇද්ද ඒ කාමීට කියනවා ආර්ය විනය ලෝකේ. මේක ක්‍රමයක්. යමක් හේතු කොටගෙන දුකක් ගොඩ නැගිනවද අන්නේ දුක්ඛඳ ගොඩ නැගින්නා වූ යමක් ඇත්නම් ඒකටත් මේ ආර්ය විනය ලෝකේ කියනවා. මොනවද ඒ දුක්ඛඳ ගොඩ නැගින්නේ? ඇහැ නිසා, කන නිසා, දිව නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා, මන නිසා. ඒවා තමයි මේ මුල් වෙන්නේ ප්‍රධාන ස්විච් එක. ආසාවන් ගොඩනගන්න හේතු වෙන ප්‍රධාන මූලස්ථාන. කොච්චර රූප තිබුණත් ඇහැ සම්බන්ධලා තමයි ඒවේ ආස්වාදයන් එන්නේ. කොච්චර ශබ්ද ලෝකේ තිබුණත් කන සම්බන්ධ කරලා තමයි ආස්වාදයන්ට ඇදලා ගන්නෙ ඇදෙන්නේ. කොච්චර සුගන්ධවත් දේවල් ලෝකේ ප්‍රියමනාප සුගන්ධවත් තිබුණත් නාසයේ සම්බන්ධ කරගෙන තමයි ඒව ආග්‍රාණ ආස්වාද විඳින්නේ. කොච්චර රසයි කියන දේවල් ලෝකේ තිබුණත් දිව සම්බන්ධ කරගෙන තමයි රස කියන ඒවා ඉන්නේ ආස්වාද විඳින්නේ. ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය අපි ලබන්නේ ඕවෙන්. පහස දෙන වස්තු කොච්චර ලෝකේ තිබුණත් මේ කය නැමැති ඉන්ද්‍රියෙන් තමයි මේ පහස ලබන්නේ. මොන සුන්දර මානසිකත්වයක් ලෝකේ ගොඩනගන්න හැකියාව තිබුණත් මන කියන ඉන්ද්‍රිය නිසා තමයි ਉਹ ඇදලා අරගෙන ආස්වාදේ ලබන්නේ. රූපාස්වාද, ශබ්දාස්වාද, ගන්ධාස්වාද, රසාස්වාද, පොට්ටබ්බාස්වාද, ධර්මාස්වාද කියලා. මේ ආස්වාද ඉන හයක් තියෙනවා විදිහට ලෝකෙ පිළිවදව. ඔන්න ඔය හය නිසා තමයි ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් අපිට දකින්න හම්බෙන්නේ, දැනෙන්නේ. අන්නේ ඒ මුල් කරගෙන තමයි, ඒ ඇසුරු කරගෙන තමයි තණ්හාව පහළ වෙන්නේ, පවතින්නේ. එදා ඉස්තෙල්ලාම හොයාගන්න ඕනේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් බලන්න ඕන ඔය ටික. මොකක් නිසාද? ඒ ප්‍රියමනාපයක් ඇති කරන්නා වූ ආස්වාදය හරි වැදගත් කියලා දෘෂ්ටියක් ඇති වෙනවා. ඒ ප්‍රිය ස්වභාවය, මధుර ස්වභාවය ඇති නිසාම. අනිත් ඒව ඇසුරු කරන්න නැත්නම් කොච්චර හොඳද? මෙහෙම අදහසක් එනවා. එහෙම අදහසක් නැත්නම් ලෝකේ වනවා තිබුණා මොකටද කියලා අදහසක් එන්නේ ඊළඟට. ඇත් දෙක අඳ වෙලා නම් මේ ලෝකේ කොච්චර ලස්සනයක් තියෙනවා කියවා මට මොකටද? කන් දෙක බිහිරි වෙලා නම් මේ ලෝකේ කොච්චර මිහිරි හඬ තියෙනවා කියවත් මට මොකටද? නාහෙට ගඳ සුවඳ දැනෙන ස්වභාවයක් ඇති ඉන්ද්‍රිය දුර වෙලා නැති වෙලා ගියා නම් ඉම්බට මොකුත් දැනෙන්නේ නැහැ. කොච්චර සුගන්ධයක් තිබුණත් මට මොකටද? දිවට මොකෝ රස දැනෙන්නේ නැතුව ගියා නම් එහෙම රස දේවල් කොච්චර තිබුණත් ඇති වැඩේ මොකද්ද? මට අදහස ඉන්නේ ඔහොමයි. ශරීරයට කිසිම ස්පර්ශයක් දැනෙන්නේ නැතුව ගියා නම් එහෙම ලෝකේ කොච්චර ප්‍රියමනාප ස්පර්ශයක් දැනුණත් මට මොකටද? ලවන්න බෑනේ. හිතරත් ඕන ඕන දේවල් හිතන්න බැරුව ගියා නම් කොච්චර මනෝරාජ්‍යයන් වල සුන්දර මානසිකත්වයන් තිබුණත් මොකටද? තවන්ටම තේරෙනවා ඒවා නිරූපදිතව හොඳට තියෙනවා නම් ඒවට අරමුණු වෙනවා නම් ඒවා නිසා ගොඩනැගෙන්නා වූ ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් වෙත බැඳිලා ඒවා හොඳයි කියන නිගමනයක් එනවා. ඊ ආස්වාදයේ කොච්චර වටිනවද? එම නිගමනයක් එන්නේ මොකක් නිසාද? ඊ ආස්වාද වටිනවා කියලා හිතා ඉන්නේ වටින නිසාද කියලා බැලුවේ නැති නිසායි. වටිනවායි කියලා හිතා ඉන්නවා, වටිනවාද කියලා දැක්කේ නැති නිසා. ඇයි දැක්කේ නැත්තේ? විද්‍යාව නැති නිසා. එහෙනම් මොකද්ද තිබුණේ? අවිද්‍යාව. මෙන්න අවිද්‍යාවේ ලක්ෂණේ ලෝකේ හරි වටිනවා. ලෝකේ වටිනාකම යන්තරමත් දැනෙනවා නම් ඒ තරමට ඔහු ළඟ අවිද්‍යාව නැගිලා. තමන්ට මොනව හරි ලැබුණොත් හිතලා බලනවා. මගමැති වුණොත්, ජනාධිපති වුණොත්, සිටුවරේ වුණොත්, කෝටිපතියෙක් වුණොත්, ලෝකේ පළවෙනි කෝටිපතියා වුණොත්, මට මේ මේ සම්පත් ලැබුණොත්, එහෙම හිතලා බැලුවොත් එහෙම අනේ වැඩක් නැහැ. අවංක හිතකින් මෙහෙම ආවනම් අන්න එතන වැදගත්දයක් ඔහු දැකලා තියෙනවා. ඔහුට අවිද්‍යාව හුඟා දුරු වෙලා. හැබැයි ඒක එන්නේ කොහෙන්ද? විද්‍යාව පහළෙන වැඩපිළිවෙල ඔහුට මතු වුණා නම් තමයි ඒ අවිද්‍යාව දුරු වෙලා ඒ ආකාරයෙන් ලෝකෙ ගැන බලාපොරොත්තු නැති වෙලා යන්නේ. එහෙම වුණා නම් දකින්න ඕනේ යම් තරමකින් අවිද්‍යාවෙන් නිදහස් වෙලා කවදාවත් හම්බෙන්නේ නැහැ සම්මා සම්බුද්ධ ශාසනය තුළ. සාසන ධර්මයේ අහලා ඒ ධර්මාවබෝධයක් ලැබිච්ච නැති කෙනෙකුට ලෝකේ වටිනාකම අඩු වුණා කිව්වොත් ඒක වෙන්නේ නැහැ. ඉදින්ට වල අතන හොඳයි කියලා අදහසක් එනවා මිස කොතනත් හොඳ නැහැ කියන අදහස නම් කවදාවත් ගන්න බෑ. බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ආලාර කාලාම උද්දකාරාම පුත්ත කියන පිරිසත් මේ කාම ලෝකේ කිසිම වැඩක් නැහැ කියලා හිටියා. රූපාවචර බ්‍රහ්ම ලෝකෙත් වැඩක් නැහැ කියලා හිටියා. ඒ වුණාට හරි වටිනා දෙනක් තියෙනවා. ඒ තමයි නියව සංඥා නාසංඥායතනේ නැත්නම් ආකින් සංඥායතනේ ওই දෙක කියලා හිටියා. ලෝකෙම රැඳිලා කොතන හරි එන ওই පල්ලෙහා තමයි අනික් අය ලෞකිකත්වයේ ඉන්නේ. මෙහෙ හොඳ නැහැ දෙව්ලෝ හොඳයි යකෝ එතන බැඳිලා. මෙහි දෙව්ලෝයි දෙකම හොඳ නැහැ බඹලෝ හොඳයි තව පිටිසක් එතන බැඳිලා. ওই ගති ලක්ෂණ වල බැඳිලා කොතන හරි බැඳෙන අරීට වලා මෙතන හොඳයි ගිය. එහෙනම් ඒ අවිද්‍යාව ඉවරලා නෙමෙයි හොඳ දේ තව දෙයකට පරිවර්තනය වෙලා. හොඳයි කියන අදහස. ඊයට එක දෙයක් වෙලා තියෙනවා ලෝකෙ කොතන හරි හොඳයි. අවිද්‍යාවෙන් යුත් පුද්ගලයා ලෝකෙ තියෙන ලෞකික බණ අහලා අහලා අන්තිමට ගන්න තීරණේ මොකද්ද? අතන හොඳ නැහැ මෙතන හොඳයි කියලා කොතන හරි හොඳ එකක් හොයන එකයි. බුදු පියාණන් වහන්සේ දේශනා කළ සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති කියන මෙන්න මේ මූල ධර්මයට අනුව දැක්කනම් කොතනකවත් හොඳ එකක් නැහැ කියලා දකින්න. අන්න ඒක හරි විශේෂයි. ඔන්න ඔය දැන ගැනීමට තමයි ඔය විග්‍රහය හොයාගන්න ඕනේ. එහෙනම් හොඳේවා දකින්නේ කොහෙන්ද? කොහාටද හොඳේවා වැටෙන්නේ? ප්‍රියමනාප ස්වභාවය වැටුණාමයි හොඳයි කියන නිගමනේ එන්නේ. ආස්වාදේ තියෙනවනේ කියලා අදහස එන්නේ. ඔන්න ඔය එන තැන් ටික වල්නකොට දැකගෙන දැකගෙන යනවා. මේ ශාරීරියේ තමයි ඔය ගා තියෙන අත්‍යවශ්‍ය මූලිකම පද්ධතිය තියෙන්නේ. ඒ තමයි හොඳට පේන ඇහැ. හොඳට ඇහෙන කන. ගඳ සුවඳ දැනෙන නාසය. රස දැනෙන දිව. පහස දැනෙන කය. හොඳට හිතන්න පුළුවන් ආස්වාද විදිමින් මනෝරාජ්‍ය කර කර ඉන්න පුළුවන් හිත. ඔන්න ඔය ටික ওই විදිහට තියෙනකොට තමයි බාහිර ලෝකේ අරමුණු ඇද ඇද ඒවා සමග බැඳිලා සම්බන්ධ වෙලා ඒ නිසා ගොඩ නැගෙන විවිධාකාර ආස්වාදයන්ට හිත යන්නේ. අන්නේ විලාට තමයි මේ ආස්වාදේ කොච්චර හොඳද මේක දාලා නයි යන්න බෑ. මේ ආස්වාදේ කොහොම හරි යලි යලි ගොඩ නගා ගන්න ඕනේ. මොකක් නිසාද? ආස්වාදයේ ගොඩ නැගෙන්නේ හේතු බලයක් වශයෙන්. ආස්වාදයක් එන්න නම් සැප වේදනාවක් එන්න ඕනේ මොනවෙන් හරි. ප්‍රිය මధుර වේදනාවක් එන්න ඕනේ. ඒ වේදනාව සැප වශයෙන් එනකොට ආස්වාදී දැනෙනවා. එනං ඒ වේදනාව කියන්නේ හේතුඵලයක්. නිකන් හම්බෙන එකක් නෙමෙයි. કોઈ මොහොතක හරි වේදනාවක් යම් මාත්‍රයක් හෝ යම් තත්පර ගණනක් විනාඩි ගණනක් හෝ විඳිනවා නම් ඊට වැඩි කාලයක් හෝ විඳිනවා නම් ඒක ස්පර්ශයෙන්ම නැගෙන්න ඕනේ. ස්පර්ශය තුලින්ම වේදනාවක් නැගෙන්න ඕනේ. ඒ වගේම හිත බැඳෙන්නේ ඇලෙන්නේ දුක් වේදනාවට නෙමෙයි. ඒ වැදි ගැටෙනවා. අඬනවා දුක් වෙනවා. අනේ මට වෙච්ච දෙයක් මෙහෙම නෑ වෙන්නේපා කියනවා හූල්ලනවා. ඒත් මොකෙන්ද ඉන්නේ ස්පර්ශ නිසායි. ඉත ප්‍රිය වෙන්නා වූ අරමුණ සැප පහසුයි කියලා ආවනම් ඊට හේතු වෙන જાති ස්පර්ශයක් ආවොත් ඒකෙන් තමයි සුඛ වේදනාව ඉන්නේ නැක. එන හැම විදියෙම බෑ ගොඩනගා ගත්තාම එනවා. ඒ මාත්‍රේට ඇවිදිරේට නම් ස්පර්ශේ ඉවරයි. මොකද හේතුව දිගටම පවත්වා ගන්න බෑ. ස්පර්ශේ හේතුව බොහොම අමාරුවෙන් ගොඩනගලා ගොඩනගලා පොඩ්ඩක් වෙලා හදා ගන්නවා. ප්‍රියමනාප ස්පර්ශේ විලාව හදා ගන්න කොච්චර මහන්සි වෙනවද ස්පර්ශ මාත්‍රිය ලබා ගන්න. කජු මාළුවා කන්න හොඳ කාලේ හරි රසයි කියලා හිතෙනවා. දැන් මොකද්ද දිවට රසයේ ස්පර්ශ වෙනකොට තමයි නැ රස දෙන තේ ස්පර්ශ වෙනකොට තමයි කජු මාළුවේ රහ දැයෙන්නේ. දැන් කජු මාළුවා හදලා රහ බලන්න ගියහම තත්පර කීයද ගියේ විනාඩි කීයද ගියේ හපලා ගිලින පොඩ්ඩ විතරයි. ස්පර්ශ වෙච්ච වෙලාව. ওই වෙලාවේදී ඇති වෙන ආස්වාදයේ හිත වැඩිචේ තරම කොච්චරද කියනවනම් දවස් ගානක් එසේ ගිහිල්ලා අර පණුවන් විසි කර කර මෙරික මෙරික පුහුලන් කඩ කඩ අර අත හොදනවා ගඳ ගන්නවා අනිසැල්ලේ කළු ගේනවා කපනවා කිරි ගෑවුනහම අලු ගන්නවා රටේ ඇතිව කර කර. ඉතින් ඕක හදලා උයන්නේ අර කජු මාළුවේ රහගෙන හිත හිතා. අර විඳින සියලුම දුක මතක නැහැ. කජු අත්තක් තිබුණා හැඟවිලා තිබුණේ ඒකේ තමයි හොඳ කජු ටික තිබුණේ අපේ වාසනාවට කවුරුවත් ඒක දැකලා නැහැ. එහෙමත් සතුටු වෙනවා. දැන් ඔක්කොම කරලා හතුරින්නේ මොකක් බලාගෙනද? හපලා ගිලිනකන් සුළු වෙලාවක් කී වතාවක් හරි හපලා ගිලි. බත් පිඟානේ බත් ටික කාලා ඉවරනකන් හපලා ගිලින ඒ පොඩ්ඩ තමයි තිබුණේ. හපලා ගිලින ටිකේ වේදනාව දැනෙනවා, ගෙවිනවා, දැනෙනවා, ගෙවිනවා. ඒ දැනිච්ච හරි ඔක්කොම එකතු කරලා බලපුවාම විනාඩි දෙකක් නැහැ. ආස්වාදයේ දොඩික මොකෙන්ද නැගුණේ? රසයට හේතු වෙන්නා වූ දේ ස්පර්ශ වෙලා. එතරම් ස්පර්ශ වුණාම වේදනාවක් දැනෙනවා. ස්පර්ශ වෙන්න හේතුවක් තියෙන්න ඕනේ. මොකේ ස්පර්ශ වෙලාද? කුමක් ස්පර්ශ වෙලාද මේ රහ දැවුනේ? කජු මාළුව දිවට ස්පර්ශ වෙලා. දිව නිරුපද්‍රිතව තියෙන්න ඕනේ රහ බලන්න පුළුවන් විදිහට ප්‍රාණවත්. ඒ වෙලාවේදී ඒකේ ගැලපෙන්න හදාගත්ත හොඳ කජු මාළුවකුත් තියෙන්න ඕනේ. දෙකේ කර තියෙනකොට දිවට තියාගෙන ඒක හපනකොට දිවේ ගෑවෙනකොට ගෑවෙන ගෑවෙන මොහොත ටිකක් වෙලා රහ දැයෙනවා. අපි දකින්නේ ඉතරයි. නමුත් ඒක ගැඹුරු පැත්තක් තියෙනවා. ඒ රහ දැයෙන ක්‍රමේ අරමුණ ස්පර්ශ වෙලා ඒ ස්පර්ශය නිසා වේදනාවක් හටගෙන සුඛ වේදනාවක් ඇති වෙලා ඉතින් ඒ හැඟීමටගේ දැනිලා සංඥා චේතනා ඒකාග්‍රතාව මානසිකාර ආදී වශයෙන් තියෙන චෛතසික කිනේ වැහැදිලා හිතා ගොඩ නැගිලා අර ආයතන නිසායි ඒ ගොඩ නැගුණේ. සකස් වෙන ක්‍රමයක් තියෙනවා ඉන්ද්‍රිය නිසා, ඉන්ද්‍රිය මුල් කරගෙන. මෙන්න මේකට අවශ්‍ය කරන කාරණා ටිකට මේ ඇහැ තියෙන්න ඕනේ, කන තියෙන්න ඕනේ, නැත්නම් ඒ වගේ දිව නාසය ශරීරය කියන මේ ඉන්ද්‍රිය තියෙන්න ඕම ආස්වාදයක් එනකොට ඒ සුඛේ විඳ ගන්න. කොච්චර දුක් විඳලා හරි తాවකාලික මොහොතේ කොච්චර හිත වැඳිලා තියනවාද කියලා හිතනවනම් ඒ සියලු දුක් ඉවසලා සතුටින් ඉවසනවා අර පුංචි මාත්‍රේට. ඒ මාත්‍රිය මතක් වෙන ගානේ විඳින දුක යටපත් වෙනවා. අන්න එහෙම එකක් මහ පුදුමාකාර දෙයක් තියෙනවා ඔය රස මාත්‍රයන්ට. ඒවා හොඳයි කියලා නිතරම හිතනවා. සසරේ අප්‍රමාණ කාලයක ඉඳලා හිතාගෙන ආවේ මොකද්ද? ඒවා නරකයි කියලා නෙමෙයි. අර දුක ඔක්කොම විඳින්නේ හොඳ එකක් බලාගෙනනේ. ඒ තරම් වටිනාකමක් ලෝකේ තවත් නැහෙනි. යන්තරම දුක් විඳනන් අර රස මාත්‍රේ ඊටලා වටිනවනේ. මෙන්න මෙහෙම අවිද්‍යාවි නිගමනයක් දීලා තියෙනවා. ආස්වාදයේ වටිනවා කියන. ඔන්නේ වටිනවා කියන නිගමනේ තමයි අවිද්‍යාව කිව්වේ. අවිද්‍යාවේ ලක්ෂණේ ඕකයි. දැන් මොකෙන්ද මේ වටිනේවා ගන්නෙ? ඇහැ නැත්නම්, කන නැත්නම්, නාසය නැත්නම්, දිව නැත්නම්, කය නැත්නම්, මන නැත්නම් ඔය එකක්වත් ගන්න බෑ. ඒවා ලබා ගන්න තියෙන ඉන්ද්‍රිය හයට ලෝක සත්‍යය හරි කැමතියි. ඉන්ද්‍රිය හය හොඳ හින්දා නෙමෙයි, ආස්වාදීට ඔය හය නැතුව බැරි හින්දා. ඒ වගේ මේ ආස්වාදී දෙන මූලස්ථාන හයට ඒවා ලබා දෙන්න අරමුණු දෙන්නේ මොනවැන්ද? ඒවා මගේ කරගෙන අර ආස්වාදී ගෙනත් දෙන කාරණා හය මම කරගෙන අප්‍රමාණ සංසාරයේ වඩා මම මගේ දෙකක් හදාගෙන ආවා. එනම් මමයි මගේ කියන්නේ අවිද්‍යාවේ නිගමනයේ කිව්ව ඔන්නෝකට. දැන් මොකටද මේ අපි එන්නේ එකින් එක හොයාගෙන? මේ කයේ හැටි බලන්නේ ඇයි? අපිට මේ කයක් හම්බ වුණේ ඇයි? මේ කය පවත්වන්න ආසා. මෙන්න මේකයි මේ හොයාගෙන යන්නේ. ඇයි ප්‍රිය කරන්නේ කයට? ඔන්න ඔය ටික ලබා දෙන වස්තු නිසා. ඒවල හරි කැමති. අපි හොඳ දෙයක් දැක්කොත් මගේ වස්තුව කියනවා. ඒ වස්තුව කියන්නේ හරි ආදරය කරන හොඳ දෙයකට හිතාගෙන ඉන්න එකට හොඳයි කියලා. එදා චක්කු මගේ වස්තුව චක්කු වස්තු. සෝතය කන මගේ වස්තුව සෝත වස්තු. නාහේ නැන්නම් ගාහනේ මගේ වස්තුව ගාන වස්තු. දිව මට රස දෙන වස්තුව දිවා වස්තු. කය මට පහස දෙන වස්තුව කාය වස්තු. හිත මට පහස දෙන වස්තුව හෘදේ වස්තු. වස්තු හයක් හදා ගන්නවා. වස්තු පහක් හදාගෙන හයවිනිකින් විඳිනවා. අන්න හෘද වස්තුවෙන් මනසෙන් විඳින විඳීම් මුල් කර ගන්නවා. මෙන්න මේ වස්තු ටික තියා ඉන්නේ මොකටද හොඳයි කියලා? වස්තු හොඳයි හින්දා නෙමෙයි, ඔව ආස්වාද දෙන මූලස්ථාන නිසා. දැන් අපි රැවටිලා ඉන්නවා ආස්වාදයේ හොඳයි කියලා. දැන් බුදුරන් වහන්සේ බලන්න කිව්වේ මෙන්න මේ ටික. මේ වස්තු නිසා ආස්වාද ගන්නවා. ඇයි මේ වස්තු වලට කැමති වෙන්නේ? ආස්වාදයේ හොඳයි කියන නිගමනයේ නිසා. එහෙනම් මොකද කරන්නේ? මේ වස්තු ටිකට නැත්නම් මේ කයට තියෙන ආසාව අත්තරින්ද බැහැ. මේ කය පවත්තන් සිවිච්ච හේතුව වන ආස්වාදේ හොඳයි කියලා ඉන්න තාක්කල් ඒ ප්‍රියමනාපය හොඳයි කියලා හිතන තාක්කල් මේ වස්තු වල තියෙන ආසාව අත්තරින්ද බැහැ. නැත්නම් කයට තියෙන ආසාව අත්තරින්ද බැහැ. දැන් මේක බලන ක්‍රමයක් තියෙනවා. ඒ නිසා මේ ආසා මාත්‍රිය ගොඩ නැගින්ද මේ කය කොච්චර වෙහෙසවනවද, මේ කය කොයි කොයි ආකාරයෙන් ක්‍රියාත්මක කරනවද, මේ කය කියන්නේ මොකද්ද, ඒ ආස්වාදින්ද හදාගත්ත වස්තුව කෙවන්දු දෙයකින්ද හැදිලා තියෙන්නේ, සතර මහා භූතයන්ගෙන් සකස් වෙලා තියෙන හැටි, ඒ හටගත් ඒවා විවිධාකාරයෙන් ගෙවෙන හැටි, කුණු වෙන හැටි, ජරා වෙන හැටි, පෝෂණය කරන්න ඕන හැටි, විවිධාකාර ලෙඩ රෝග ආබාධයන්ට ගෝචර වෙන හැටි ආදී මේ විවිධාකාර ආදීනව බලනවා. මේකයි අන්නිතර දකිනවා. මේ හරි වටිනවා කියලා තියාගත්තේ මේ කය මොකටද? ආස්වාදයේ වටිනවායි කියන නිසා. ආස්වාදයේ වටිනවා කියලා අදහත නිසා දුක වටිනවා කියලා නිගමනයක් කරගත්තා. නමුත් මොනවාද මේ කය කියලා එකතු කරගත්තේ? දුක්ඛස්කන්ධේ. එන එකතු කරගත්තේ මොකක් නිසාද? හේතුවක් උඩ. නිකන් නෙමෙයි. කොච්චර කිව්ව තහක් කරන්න හිතෙන්නේ නැහැ. කොච්චර දුක් වින්දා, කොච්චර ලෙඩ වුණත්, කොච්චර බඩගින්නේ හිටියත්, මොන විදියට අසනීප හැදුනත්, මොන විදියට දුක් කරදර ආවත්, කොච්චර වැහැරුණත් බෑ බෑ අතහැරලා නම් බෑ, අතහස වෙනවා. ඇයි මේ අදහස එන්නේ? ඒවා වටිනවා කියන නිගමනය නිසා. ඇයි වටිනවා කියන නිගමනය ආවේ? ඒවා මුල් කරගෙන ආස්වාදයේ විඳින්න හම්බ වෙච්ච නිසා. අන්නේ ආස්වාදය මොකද්ද? වටිනා දෙයක්ද? ඔන්න ඕකයි බලන්න කියලා පෙන්වුවේ. අන්නේ ආස්වාද ගෙන දෙන දේක හැටි බලන්න ඕනේ. අන්නේ එතකොට දකින්නවා මේ ආස්වාදය ගෙන දෙන්නේ. ඒ ආස්වාදය කියන්නේ මොකද්ද? වටිනවා කියලා ඇයි තැන දුන්නේ ඒකට? ඒක දෙන ආස්වාදයේ දෙන වටිනාදේ මොකද්ද? ගත්ත මොහොතක ස්පර්ශයක් ලැබුවා, ස්පර්ශයෙන් අනු වේදනාවක් ආවා, වේදනාව ගෙවිලා ගියා, ඉවරයි. මොනවද ඉතුරු කළේ? සැනසුම ලබා දුන්නද? සතුට ලබා දීලා පූර්ණේ කළාද? නැත්නම් තවත් අසහනයක් ගොඩනගලා හිටන් ඒක කියලා වර වුණාද? බලනකොට පේනවා ආස්වාද පස්සේ ගිය කෙනා ඊ ආස්වාදයේ දහ දුක් විඳලා හිටන් ඒක ලබාගෙන විඳා මොහොතින්ම ඒක ගෙවිලා ගියා. නමුත් මොකද්ද ඉතුරුනේ? නැවත හොයලා විඳපන්. නැවත ඒ જાති එකක් ගොඩනගපන්. කොච්චර මහන්සි වුණත් අදහස දීලා ඒක නැසීලා ගියා. ඒ නිසා කවදාවත් බලාපොරොත්තු අතරින්න බෑ ඉදිරියට. එහෙම ආස්වාදයක් ආයි විඳින්න ඇත්නම් ඔය අදහස තමයි හැමිරීම දෙන්නේ. මෙන්න මේ ටික බලනකොට බලන්න කියලා බුදුරන් වහන්සේ පෙන්වුවේ මොකද්ද? ඔය එක ආස්වාද මාත්‍රිය තකම් වල කොච්චර දුක් වේද විඳිනවද බලපල්ලා. ඊ ආස්වාද මාත්‍රිය ගෙවිලා යන්නේ මොනවා ඉතුරු කරලාද කියලා හොයපල්ලා. එතකොට පෙනෙයි කිසිම හරයක් ඉතුරු කරන්නේ නැහැ 10ක් දුකකට හේතුවක් හදලා තියලා මැරෙනවා මිසක් ඒවා අන්න ඒ විදිහට බලනකොට පේනවා ය ආස්වාදයන්ගේ ආදීනව ආස්වාදියෝ මායාවක් මුලාවක් කියලා දකිනවා මෙන්න මේක දැක ගන්නකොට අර කය පිළිබඳව තිබිච්ච ආසාව වටිනවා කියන දෘෂ්ටිය නැති වෙලා යනවා මෙන්න මේකට ලොකු ආධාරකයක් තමයි මේ ඇසකන දිවනාසී ශරීරයේ පිහිල්ලා තියෙන කයේ තිබෙන විවිධාකාර ආබාධ බලන එක ආදීනව හොයලා බලන එක මේකයි ඉච්ඡද අනිච්ඡද බලපුවා පේනවා මේක නැන්න නිසිද අනිසිද කොහොමද නිසි කියන්නේ මේක අට්ටියේදී කියන ගතියෙන් යුත්තයිනේ ඒ කියන්නේ මේක පිළින එකක් නේ නොපිළින කයක් කාටවත් නැහැ කයේ ස්වභාවයක් තියෙනවා හැම කයකටම උරුම මොකද්ද අට්ටිය යති මේ අනිත්‍ය විග්‍රහ කරන තව ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ අනිත්‍ය විග්‍රහ කරන ක්‍රමේ ඒ ක්‍රමෙන් ඕනේ අපි අනිත්‍ය දැනගන්න අර්ථය වැහුවට පස්සේ අනිත්‍ය වැටහෙන්නේ නැතුව යනවා නේද අට්ටි යති හරායති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංකාරිසු අනිත්‍ය සංඥා මෙන්න මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ අනිත්‍ය සංඥාව වටහා ගන්න ඒ ක්‍රමේ බලන්න ඕනේ කාරණා තුනක් අට්ටි යති හරායති jigucchati මොකද්ද අට්ටි යති කිව්වේ මේක පෙලෙනවා මොනවැන්ද පෙලෙන්නේ දැන් ඉතින් පෙලෙන හැටි බලන්න ඕනේ මනස සීයෙන් හිතන්න ඕනේ මේකයි මොනවැන් පෙලෙනවා දැයි මේ ඇඳුම් අරන් පොරවගෙන ඉන්නේ උදේට එහෙම සීතලෙන් පෙලෙනවනේ ඇයි පවංග ගහ ඉන්නේ උස්නේම් පෙලෙනවනේ ඇයි කෑම කන්නේ හොය හොය පැන පැන ඉක්මන් කරලා දියන් බඩි කිනි කියන්නේ බඩසයින් පෙලෙනවා අනේ යකෝ දිව ගිලින් දෙනවා ඉක්මන් කරලා වතුර ටිකක් දියන් මොකද පිපාසයෙන් පෙලෙනවා මෙන්න අනිච්ච ලක්ෂණ අට්ටි යති කියන්නේ ඕකයි. ඉතිර නෑ ඉතිර නෑ කිය කින්ද නෙමෙයි පෙන්වුවේ හුඟක් යහල බලන්න තියෙනවා. මේ කයේ හැටි බලන ක්‍රමය. මොකද යන්නේ වේ ටිකක් අරන්ගෙන නැයි ලෙඩෙන් පෙලෙනවා. මොකද ඔළුවල් ලගෙන ඉන්නේ පාත් කරගෙන. ඉරේ කැක්කුමයි. ඔළුවේ කැක්කුමෙන් පෙලෙනවා. මොකද පපුවල් ලගෙන. පපුවේ කැක්කුමෙන් පෙලෙනවා. මොකද බඩ අත ගගා බඩේ කැක්කුවෙන් පෙලෙනවා ඇයි යටි බඩ අත ගගා ඉන්නේ යටි බඩ කොර වෙලා පෙලෙනවා ඇයි ඔය කොන්ද රත් තියාගෙන ඇබරි ඇඹරි ඉන්නේ කොන්ද කැක්කුවෙන් පෙලෙනවා ඇයි ඔය කකුල අත ගගා ඉන්නේ හන්දි අත ගන්න අනේ බලන්නකො හරි වැඩේනේ ආතාරයි ටීස්ලු මොකෙන් දනිස් කැක්කුව හන්දි කැක්කුවෙන් පෙලෙනවා මොකද පිඹ පිඹා ඉන්නේ තැනින් තැන පුල්ලි දාලා ඇඟේ බලපුවාම හම හොරි හැදිලා වන වෙලා ඒ වගේ ලෝඩින් පෙලෙනවා මොකද වටපිට බල බල කොච්චර හරි දඟලන්නේ ඇස් පේන්නේ නැහැ නේ මගේ ඇස් පේන්නේ නැති කමින් පෙලෙනවා ඔය කොච්චර හරි කන දික් කර කර මොකද කරන්නේ කන් ඇහෙන්නේ නැහැ කන් ඇහෙන්නේ නැති කමින් පෙලෙනවා පෙලෙන්නේ නැතික තියෙනවාද මේ කයේ හැල්ලක් නැහැ කියලා බලාගෙන යනවා බලනකොට පේනවා හැමතැනම පෙලෙනවා මිසක් පෙලෙන්නේ නැති එකක් දකින්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් කය හැදිලා තියෙන මොනවැන්ද? ලක්ෂ කෝටි ගණන් පෙලෙනේවෙන්. නොපෙලෙන කයක් නැහැ. පෙලෙන කය අනිත්‍යයි. ඇයි එහෙම කියන්නේ? පෙලෙනවට කවුරුවක් කැමති නැහැ. ඉච්ඡ නැහැ. කැමති නැහැ. නව සිද්ධ වෙන්නේ මොකද්ද? ඉච්ඡසී නැති එකක්. අනිච්ච දෙයක් මෙන්න පෙළෙනකින් අනිච්ච දැනගන්න හැටි බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමේ අපිට වෙන ක්‍රමයකින් දකින්න බෑ ආදීන ওই ක්‍රමෙන් දකින්න ඕනේ ඊට පස්සේ පෙන්නවා තව ක්‍රමයක් හරායති මේ කය ගැන බලන්න තව එකක් ඒ මොකද්ද පෙන්න්නේ ඉතින් මෙහෙම එක හොඳයි කියලා හදාගෙන හැඩ වැඩේවි මන් ලස්සනයි මගේ සුදුයි මගේ මෙහෙමයි කිය කියනනම් කොච්චර ලැජ්ජ නැතිද යාද මෝඩකමට ඇත්ත වැහිලා හිටන් මේ වල මේ පෙළිනේව අල්ලගෙන මේවා වටිනාකම් කියනවනම් මොන තරම් මෝඩකමක්ද? ලැජ්ජා වෙන්න ඕන කාරණයක්. නිතරම හිතන්න පුරුදු වෙනවා. කය වර්ණා කරන්න යන්නේ නැහැ. කය හැඩකරින් ලස්සන පෙන්වන්න යන්නේ නැහැ. Tamanටම ලැජ්ජා හිතෙනවා. මොකක් නිසාද? මේ වගේ අසාර කයක් අරගෙන වැඩක් නැති හිද්දයක් අරගෙන වැහැරිලා මැරිලා කුණු වෙලා දිරකඩ වෙලා යන හැම ඉලියෙම පෙළෙන හොඳයි කියලා පෙන්වන්න එකක් නැති මායාවකට හැවටිලා ඉඳගෙන මේකෙන් ලෝකයා රවට්ට රවට්ට මමත් ආව මම ලස්සනයි මම හැඩයි කියනවා නම් මොනතරම් ලැජ්ජ නැති වැරද්ද ඒක. Tamanටම තේරෙන්න පටන් ගන්නවා ඇත්ත පේනකොට. අන්න ඒක වැටහුණා නම් තවත් දුරට අනිච්ච වැටහුණා. මොන අර්ථයෙන්ද? මේක වර්ණනා කරන්න ලැජ්ජ හිතෙන අර්ථයක් ආවා. අන්නේ මට ඥානිය වැඩුණා නම් අනිච්ච ඥානිය තවත් වැඩි වෙලා වැඩිලා තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? jigucchati බලනවා හරි ලස්සනයි කියලා කණ්ණාඩි ලාටිලා බලනකොට පොඩ්ඩක් හිතලා බලනවා මොනවද ලස්සනලා තියෙන්නේ. ඉතින් බලනකොට පේනා මේ හංගඩේ දිහනේ වරන්නේ මේ පියරු දාලා වරා මෙයා කරලා හදා හදා බලන්නේ හැඩ කර කර බලන්නේ මොකද්ද? මේක හංගඩයක් නේ. හංගඩ කැල්ල ගලවලා පැත්තකින් තිබ්බොත් ඒක හොඳ එකක්. දකින්නවා එකින් එක. කෙස් ගස් ටික කවුරු හරි ඔළුව පීරලා දාලා තියෙනවා. අතුගාගෙන ගිහලා කහල ගොඩේ කෙස් ටිකක් තියෙනවා. අරගෙන බලපුවාම ඉතින් ගන්න හරියක් තියෙන හොඳ එකක් කියන්නේ නෑනේ ලස්සන. එනම් මේ කෙස් වලින්ද මේ හැඩ වැඩ වැළුවේ? හැඩ කරලා පෙන්වන්න හැදුවේ කෙස් ටික ලස්සනයි කියලාද? අන්න දකින්න පටන් ගන්නවා. මොනවැන්ද මේව හටගත්තේ? කලබුන ආහාරයෙන් හටගෙන මල මුත්‍ර දෙකෙන් දීගු දිගුච්චති. ওই දෙකෙන් තමයි හැදිලා තියෙන්නේ. මල මුත්‍ර දෙකෙන් මිච්චර කාලයකට කොයි තරම් කාලය ඇද්ද බීලා ඇද්ද? කිලෝ කී දහහක් ගිලලා ඇද්ද? වතුර ලීටර් කී දහහක් බීලා ඇද්ද? කය කිරලා බලපුහම තියෙන කීයද? කිලෝ 30යි 40යි 50යි බොහොම ටිකයි. ඉතින් මෙච්චර කාල කාපුවා මොනවැන්ද පිටුනේ කියලා හෙව මොනවැන් කියන්නේ? ජී වලින් පිටේලා තියෙනවා, ගු වලින් පිටේලා තියෙනවා, jigucchati. ওই දෙකෙන් තමයි සැදිලා තිබිලා තියෙන්නේ. එහෙනම් කාපු කිලෝ දහස් ගානක් කාපුවා ඔක්කොම වල මුත්‍රා වලින් පිට වෙලා ඉතුරු වෙලා තිබුණේ කමකද වෙන්නේ? හරි ලස්සනයිනේ මේ ඉතුරු වෙලා තියෙන කියලා හිතා ඉන්නවා. හදිසියක් වුණා නාන්න බැරි වුණා. ඇඟ තපාය හොදා ගන්න බැරි වුණා. දවස් දෙකක් තුනක් හිටියා. දැන් සුවඳ එකක් තියෙනවා කියලා ඉඹල බැලුව කොහේ සුවඳක් පෙන්නන්නද? මල මුත්‍රා පිට වෙලා ගන්ධස්සාරේ වෙයි. හොද හොද පිටින් සුවඳ උලවලා කියනවා මම සුවඳයි කියලා. අන්න හැවටුම කයි හැටි බලන්නේ. කයි නිසි හැටි බලන්න කැතර ඉඳ කියනවා නෙමෙයි. කයි හැටි බලා ගන්න ඕනේ නුවණින්. මේ කය කියන්නේ අපි බලාපොරොත්තු සුවඳ එකක් නන් නෙමෙයි. ඇයි සුවඳ කරන්නේ? ගඳ ගන්න හින්දා. එහෙනම් මොකටද සුවඳ කළේ? අනික් අයලත් එක්කලා මේ කුණු කය ගඳයිනේ. කුණු කය ගඳ හින්දා සුවඳ කරනවා මිසක් මම සුවඳෙක් වෙන්න නම් සුවඳ වෙනවා නෙමෙයි කියලා සුවඳ කරන්න ඕනේ. එතකොටයි ඒකෙන් යථාර්ථය දකින්න. ඉන ගඳ ගහ ඉඳ කියනවා නෙමෙයි, නාන්න නැතෝ ඉඳ කියනවා නෙමෙයි, බුද්ධා මෙහෙම එකක් නෙමෙයි. ඇයි මම නාන්නේ? ගඳ ගහන කුණු ගොඩ හොදා ගන්නනි. ඇයි හොදන්නේ? වටපිටාව ඉන්න අනික් මිනිස්සු ඉඳත් ඒ ගඳ විහුලන්න බැරුව වෙනවනේ නැන්න. ඇයි මේ ඇඳුම් හොදන්නේ? කිල්ටු ගඳස්සාරේ මටත් බෑ, අනිකට කිල්ටු ගතයි මොකද කරන්නේ? කුණු කයර දාපු ඇඳුමත් පිරිසිදු එක කැත වෙලා ගිහිල්ලා ජරා වෙලා කිල්ටු වෙලානේ. අන්න දකින්නවා කයේ හැටි, කායानुපස්සනාව වඩන හැටි. දැන් මොකද්ද කරන්නේ? එහෙම බල බල අනේ කයේ ස්වභාවයේ යථාර්ථයෙන් දකින්නවා. මල මුත්‍රා ගොල්ලක් අන්තිමට මැරිලා ගියායේ දකින්නවා. තරුණ කාලේ මැරෙනවා, ළමා කාලේ මැරෙනවා, මැදි වයසේදී මැරෙනවා. අර ලස්සනයි කීකේ හිටපය ඕන තරම් මැරිච්ච අය දකින්නවා. ඉතින් අපි හිතලා බලන මේ මැරිච්ච කෙනා දවසක් ගියාම, දෙකක් ගියාම, තුනක් ගියාම මොකද්ද වෙන්නේ? ඉදිවිලා කුණුවිලා ඕජස් ගන්නකොට කවදාවත් ළඟ යන්න පුළුවන්ද? ඉතිරිලා තිබිච්ච ජීගූ ටික තමයි වලමුත්‍ර ටික තමයි කුණුවිලා ගන්ධස්සාරේ වරු ඕජස් වශයෙන් වැක්කෙරුනේ. පණුවන් ගැහුවේ. එහෙම එකක් තමයි මේ ඉතිරිලා තියෙන හරියට. එහෙනම් කලබොන කෑම බීම වලින් මලමුත්‍රාන වෙන එකක්වත් මේකයි තියෙනවද? පිටකරන ටිකත් මලමුත්‍ර ඉතුරු හරියත් මලමුත්‍ර. අන්න දකින්නවා. ওই ටික දකින්නකොට අනේ මේ රූපේ නැන්නා මේ හදාගත කය අනිත්‍යයි කියන්නේ මේකනේ. මේ අනිත්‍ය කයේ හැටි මේකයි. එහෙනම් එවඳු අනිත්‍ය වන්නා වූ කයක් කොහොමද සැප වෙන්නේ? මෙන්න මේ જાතියේ පෙළෙනවා නම් මේ જાතියේ කුණු ගොඩක් අපිට සැප දෙනවා කිව්වොත් කොහොමද වෙන්නේ? අපි හිතා ඉන්නවා මිස මේකෙන් සැප ගන්න මේ කුණු ගොඩ දෙන්නේ දුකනේ. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. අන්න දකින්නවා. ඉතින් ඒ දුක විඳ විඳ මේක ගොඩනගෙන ගා හිටියොත් ලැබෙච්ච සාරත්වය මොකද්ද? ලැබෙන සාරත්වයක් නෑ. සියක් අවුරුද්දක් කුණු අතුරුලතුර ඉදියත් නලා හිටියත් කකා හිටියත් මොනවා කරත් අන්තිමට මොකද වෙන්නේ? මහා පොළොට කුණු වෙලා පස්සේ පණුවන් ගහලා දිරලා ඉතන් ඉවර වෙනවා මිසක් අසාරකයක්ම තිබුණා මිසක් සාරකයක් නම් හම්බෙලා නැහැ. එහෙනම් මොකද්ද? අනත්තං අසාර කට්ටේ නාති. ආත්ම නැහැ කියන්නේ නෙමෙයි කිව්වේ. අසාරයිනි. මොකද්ද තියෙන හරය? ওই ටික බලන් දෙන්නවා. ආත්ම කියන එක ඔය වෛදික කියන කොටසක් හිටියා. ඒ කියන්නේ බමුණු කොටසක්. ඒ බමුණු කොටසගේ අදහසක් ඔය ආත්ම කියන කතාව. ඕක අපිට බුදුදහම තිබිච්ච එකක් නෙමෙයි. ආත්මානාත්ම. ආත්ම තියෙනවා කියලා පිරිසක් කියකේ හිටියා. ඒ පිරිස ආත්ම කියන්නේ මොනවද දහපුහාම? සදාතනිකත්වය. අවිපරිණාමිකත්වය. මේ සදාතනික යමක් තියෙනවා ආත්මය කියලා. ඒක කවදාවත් පරිවර්තනය වෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ මේක වසී වසඟ කරගන්න පුළුවන්. වසීතාවේ ආත්ම වසීතාවේ. ඔන්නෝයි જાතියේ කාරණා තුනකින් ආත්ම කියන වචනේ වැන්න. තව කරුසක් කියන්න පටන් ගත්තා. ඔය කියන එකක්වත් උතල නැහැ. මරුණාට පස්සේ ඔක්කොම ඉවරයි. පව් කෙරුවල විදිදෙහිකුත් නැහැ. ඔය ආත්මේ තිබුණොත් තමයි විදින්නේ. ඒක නැත්නම් මොන පව් කර කර හිටියත් මරලාට පස්සේ ඉවරයි. ආපෝ තේජෝ වාය පටවි කියන හතර හතර කොටසල ගියා. කුස්ම උඩට ගියා ඉවරයි. ආත්ම නැහැ කියන එකනාගේවත් අනාත්ම කියන එකනාගේ දෘෂ්ටි ඕකයි. ඔන්න ඒ කාරණාතික බුදුරජාන් වහන්සේ පිළිගත්තේ නැහැ. ආත්ම ඇත ආත්ම නැත කියන එක අහක් කරලා දාලා. මේ ධර්ම අර්ථය දීලා තිබුණා ඒක තමයි හැඟ වුණේ. අනත්තං අසාර කට්ටේ නාති. අසාරයි කියන අර්ථයෙන් අනත්තයි කියනවා. සාරත්වයක් නැහැ මේක ගන්න. ඔහොම බලන්න කියලා පෙන්නුවා. අන්න බුද්ධ ධර්මයේ තියෙන අරත්ත කියලා කියන්නේ ඔන්න ඕකට. ඒ වෙනුවට අනිච්ච අනිත්‍ය කරලා අනත් අනාත්ම කරලා වටිනා අර්ථ දෙකක් වැහුවට පස්සේ නිවන් දකින්න තිලක්ෂණේ වැහුණා. අරගත්තු නිවන් දකින්න වැහුනොත් කොච්චරක කොහොමද නිවන් දකින්න? නුවන්ට ගෝචර වෙන්නේ මොකද්ද? මෙන්න මේක තෝරා ගන්න ඕනේ. එතර මේ කය මුල් කරගෙන ওই විදිහට බලන්න ඕනේ. අට්ඨියති හරායති jigucchati. කය අනිත්‍ය වශයෙන් බලන්න, දුක්ඛ වශයෙන් බලන්න, අනාත්ම වශයෙන් බලන්න. මෙන්න මේ ටික බලනකොට කියනවා කායානුපස්සනාව. දැන් ඕක විතරක් බලනකොට අනිකව බැරිලා ඉවරයි. අනේ මෙහෙම කයක් අරගෙනද මේ ආස්වාදයෙන් වින්දනය බලන්න මම බලාපොරොත්තු වුණේ? මොන හරයක් ඇති වින්දනයක්ද? ඒක වැටහුණා නම් වේදනාව දැක්ක, වේදනාවේ යථාර්ථය දැක්ක, වේදනාලු පස්සනාව. තවත් මේ කය හොඳයි කියලා හිත තියාගෙන අතන හොඳයි මෙතන හොඳයි කියලා හිතාගෙන ඉන්නවනම් ඒ හිතේ මොන හොඳක්ද? චිත්තානුපස්සනාව දැක්කා. ලෝක ධර්මතාවය කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ගොඩවල් මිසක් නිත්‍ය සුඛ අත්ත කිසි දෙයක් මේක නෑ කියලා දැක්කහම ධම්මානුපස්සනාව දැකලා ඉවරයි. එහෙනම් මොකද්ද දැක්කේ? සතර සතිපට්ඨානෙ උතන. එකක් දකින්නකොට අනිත් තුනත් පූර්ණ වෙනවා. එනා දකින්න ඕනේ කායානුපස්සනාව වඩන හැටි. ඉතින් සතර සතිපට්ඨානෙ වඩනකොට ඔය විදිහට වඩනකොට පළවෙනි එක වඩනකොට අනික්වා වැඩෙනවා. ඉතින් මේක හිතලා බලන්න ඔය කිව්ව ක්‍රමවේදේ හොඳට මතක තියාගෙන සාහට කණ්ඩ මොකක් හරි අහුවෙච්චාම ඔක හිතන්න පුරුදු වෙන්න ඕනේ. මොකද්ද මේ හැදෙන්නේ? ගන්නවා කණ්ඩ මොනවද ගන්නෙ? සාහදේය ජීවහංච පලිච්ච රසේච උපාජති ජීවහා විඥාන පලිච්ච උපාදක ලෝක මතක තියාගන්න. දිවට රසයක් ගන්නාම ජීවහා විඥානයක් පහළ වුණා. දිවත් රසයක් ජීවහා විඥානයක් එකතු වෙනකොට තින්නා සංගති පස්සෝ ස්පර්ශයක් ආවා. මුණ ස්පර්ශයක් දාවි. රස දෙවන ස්පර්ශයක්. රස ධනවන ස්පර්ශයක් ඇවිදවාම මොකද වෙලා තියෙන්නේ? පස්සපත්ත්‍යා වේදනා. ඒ ස්පර්ශ ප්‍රත්‍යේ වේදනාවක් ආවා. මුණ වේදනාවක් දාවි. සැපයි සැපයි කියලා හිතන මුලා වේදනාව. වේදනාපත්ත්‍යා තණ්හා. ඒකේ ඇලුණා. තණ්හාපත්ත්‍යා උපාදාන. ඒකේ බැඳුණා. උපාදානපත්ත්‍යා භව. කර්ම බවට පත් වුණා. භවපත්ත්‍යා ජාති. මතු උපතර හේතුවක් හදාගත්තා. රාහවලන තාකල් ඒක රාසා තියෙන තාකල් මතු උපතින් බේරෙන්න බෑ. එහෙනම් මොකද උපදින්නේ? මේ කුණු ගොඩ. ආයි කුණු කයින් බේරෙන්න බෑ. ආයි එකක් හැදෙනවා. අන්න බලන හැටි. හරි ලස්සනයි. බැලුවම කක් හරි දිහැ. දැක්ක පටිච්චසමුප්පාදේ වැස්සා. චක්කුංච පටිච්ච රූපේතු පදි චක්කු විඥාන. ඇහැ තියෙනවා රූපේ තියෙනවා. ඒ දෙක අරමුද හිටම් මොකද උනේ? රූපය චක්කු විඥානය බලන පෙනෙන හිතක් හදාගත්තා. බලන්න පුළුවන් જાතිය හිතක් හැදුනා. ඒකද පේනවා. චක්කු විඥානේ කිව්වා. බැනි වශයෙන් පෙනීම වශයෙන් දැනෙනවා. දැන් මොකද වෙන්නේ? තින්න සංගති පස්සෝ ඔය ඇහැයි රූපයයි චක්කු විඥානයයි දෙක එකතු වෙන නිසා හටගත්ත ක්‍රියාදාමයේ ප්‍රතිඵලය මොකද්ද? ස්පර්ශයක් හටගත්තා. මොන ස්පර්ශයක්ද? ආසා කරන මනවලණ එකක් හොයන්න ගන්න ස්පර්ශය. පස්සපත්‍ය වේදනා. ඒකෙන් වින්දනයක් ආවා. හරි ලස්සනයි. වේදනාපත්‍ය තණ්හා ඇරුණා. අරගන්න ඇත්නම් ළඟ තියාගන්න ඇත්නම් බදා ගන්න ඇත්නම් අදහසක් ආවා. තණ්හාපත්‍ය උපාදානං වුණා. මොකද්ද වුනේ? කාම බවට පත් වුණා. භවපත්‍ය ජාති කාම ජාතිකය කියලා උපදිනවා. නවත්තන්න බෑ. එහෙනම් මොකද ඉපදුනේ? දුක්ඛස්කන්ධයක්ම ඉපදුනා. මොකද්ද සිද්ධ වුනේ? දුකට හේතුවකින්ම පහළුණා. නිකම් පහළ වුණේ නැහැ. එහෙනම් මේක මොකද වෙන්නේ? තවදුරටත් දුක ගෙනියන්න වෙනවා. වැඩක් නැති දර්ශන පසේ යන්නේ නැහැ. ඇහැ සංවර කරගන්නවා. කන්ට ශබ්දයක් එනවා. මොකද්ද වුනේ? සෝතංච පලිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාන. කනට සද්දයක් ඇහිලා සෝත විඥානයකුත් පහළ වුණා. සද්දයක් ඇදිලා අරමුණු වෙලා තින්නම් සංගති පස්සෝ මේ තුනත් එක්කලා සංගයක් වුණා. මොකද සංගය කිව්වේ? කිලේශයක් පහළ වුණා. කිලේ සහගත ස්පර්ශය සංස්පර්ශය. පසපත්‍ය වේදනා. ඒකෙන් ඒ ක්ලේශ සහගත වන්නා වූ වින්දනයක් ආවා. වේදනාපත්‍ය තණ්හා ඇලුණා. තණ්හාපත්‍ය උපාදානං ඒකේ බැඳුණා. කාම භවීමයි. භවපත්‍ය ජාති කාම ජාති කියකුණා. ඒ කලක් හම්බෙන එකකුණා. එනං ඌට ඇස් දෙකත් ඕනේ, කන් දෙකත් ඕනේ, ඔකම හම්බෙනවා අයහැරියා. සුවඳක් ආවා ආග්‍රහණය කළා. ෂා හරි සුවඳයි. ප්‍රියමනාපේ වර්ණා කළොත් මොකද්ද වෙන්නේ? ගානංච පරිච්ඡ ගන්ධේති උප්පජ්ජති ගාන විඥානං තින්න සංගති පස්සෝ. ගානියත් ඒ ගන්ධයත් ඒ දෙකත් එකතු වෙලා හටගත්ත ගාන විඥානේවත් ගඳ නැත්නම් ගන්ධේ සුවඳයි දැකින හිතත් පහළ වුණා. තින්න සංගති පස්සෝ ඕකෙන් සංගයක් හටගත්තා. සංස්පර්ශය. ඒ මොකද්ද? ආශා කරන ස්පර්ශයක් ආවා. ගන්ධේ ස්පර්ශ කරන්න. පසපත්‍ය වේදනා. අන්න එකකින් හරගත් ආග්‍රහණය මුල් කරත් වින්දනේ. වේදනාපත්‍ය තණ්හා ඒක යන උපාදානපත් තණ්හාපත්‍ය උපාදාන ඒක බැඳුන උපාදානපත්‍ය භව. එහෙනම් කාම ගන්ධය කියලා හිත බැඳුනා. භවපත්‍ය ජාති කාම ජාති කියක උපන්නා. ඔය තින් තකල් ජාති නතර කරන්න බෑ. දිවට රසයක් එනවා. ෂා හරි මරු රසෙ. හිත හිතා විදිනවා තලු ගගහ. මොකද වෙන්නේ? ජීවහංච පරිච්ච රසේති උප්පච්චේ ජීවහා විඥානං තින්න සංගති පස්සෝ. ආපු හැටි බලනවා. දිවත් රසයත් මුල් කරගෙන ජීවහා විඥානය පහළ වෙලා ඔය තුනේ නිසා ඇති වුණ ආස්වාදයක් ඇද්ද? ඒ ස්පර්ශයේ සංස්පර්ශයයි. නැත්නම් රස වේදීමර ගත සංස්පර්ශයක්. ඒකෙන් මොකද්ද උනේ? සංපස්සජා වේදනා, පසපච්චා වේදනා කියලා පහළ වුණා. ඒකෙන් මොකද්ද හිතෙන්නේ? වේදනා පත්‍යා තණ්හා, තණ්හා පත්‍යා උපාදාන. තණ්හා උපාදාන නැගුණ රතේ මුල් කරගෙන. උපාදාන පත්‍යා භව, භව පත්‍යා ජාති, රස භවටපත් වුණා, රස හොයන්නේ භවටපත් වුණා. රස හොයන જાතියක කියලා හිටන් මනස විහිදියා කර්ම භවේ. මෙන්න මතු භවයේ හේතු වෙන්නා වූ කර්ම භවයේ ගොඩ නැගෙන හැටි. කයට පහසක් ලැබෙනවා. අනේ මෙහෙම පහස කොච්චර සුවද? යලි යලි විඳින්න ඇත්නම් අදහසක් ඇති කරගත්තාම කායංච පලිච්ච පොට්ටබ්බේව උපජ්ජති, පොට්ටබ්බේච උපජ්ජති කාය විඥාන. කයයි ස්පර්ශයයි කාය විඥානය ඇතුළක් හටගත්තා. තින්නම් සංගති පස්සෝ. ඔය තුනේ තියෙන ක්ලේශය මුල් කරගෙන ස්පර්ශයක් හටගත්තා, සංස්පර්ශය. පසපත්‍යා වේදනා, ඒකෙන් ආස්වාද විඳින විඳනයක් ආවා. ඒක හරි ප්‍රිය වේදනාපත්‍යා තණ්හා ඇලුනා. තණ්හාපත්‍යා උපාදානං බැඳුනා. උපාදානපත්‍යා භව කාම ස්පර්ශයක් වෙන බවටපත් වුණා. භවපත්‍යා ජාති කාම ජාති කීකුණා. මොකේද විහිදියේ? කාම භවයේ විහිදියා කර්ම භවයේ වශයෙන්. මෙන්න ලෝකේ උපදින්න යන හැටි, මුල පුර නැහැටි. දැන් ඔක දකින්න ඕන. දැක දැකයි මේ වගේ අවස්ථාවක් එනකොට මොහොතකින් හිතන්න පුරුදු වෙන්න ඕන පරිච්ඡ සම්පන්නව ගොඩනගින ක්‍රමවේදේ. ඒතවර දකින්නවා මේ බඳු අරමුණක්, මේ බඳු මිත්‍යා දෘෂ්ටියෙන්, මේ බඳු ආකාර ලෝකයේ වැඳෙන දෘෂ්ටියකින් ඇසුරු කරන්න ගියොත් ඒ හේතු කොටගෙන කාම භවයේ උපදින්න හේතු වෙන කර්ම භවයේ ගොඩ නැගෙනවා. ඒ කර්ම භවයේ විඥානීය බීජය වෙනවා. කර්මයේ කුඹුරයි විඥානීය බීජයයි. තෘෂ්ණාව ජලයයි අවිද්‍යාව බැම්මයි. අවිද්‍යාව බැම්මේ වටවි තෘෂ්ණා ජලයෙන් පෙගුණ කර්මයේ නැමැති කුඹුරේ පිහිටියේ විඥාන නැමැති බීජය මතු පුනර්භවයට හේතු වෙලා පිහිටනවා. අන්නේකින් තමයි මේ භවයේ වැරෙනකොට පුනර්භවයෙන් ආයි භවයක් හැරෙන જાතියක් උපදින්නේ. උපදින්නේ මොකද්ද? අර කියන කේසලොම් නේදා සම්මාස්නහරයට ඇට විදුළු කියලා පටන් ගත්ත කුණුගොඩ මිසක් වෙන එකක් නෙමෙයි. ඒත් ඉතින් කුසලයක් කියලා ගත්ත එක නාල. ලෝභ දේශ මොහාදීන් දූෂ්‍ය වුණා නම් ඕකෙන් හටගන්නේ තිරිසංකය. මහන්තත්ත්ව විතර වෙන මහත්කයක් වෙන්න පුළුවන්. සුද්‍ර වැඩකලොක් සුද්‍ර ජීවියට නිකන් පහත් වෙන්නත් පුළුවන්. විවිධාකාර ක්‍රමවලින් එබඳු වන්නාව කයක් ගත සතරපාගත වෙන්නත් ඒ මගේ හේතු වෙනවා. එනං හිතන්න ඕනේ මෙන්න පැවැත්ම හැදෙන හැටි. මේක දැක්ක ගමන් මොකද කරන්නේ? ඒක නිරෝධ කරන පැත්තට එනවා. ඒක හරියාකාර කරුණු දැනගන්න ඊළඟ ඉදිරියට තව ටිකක් විස්තර කරගමු. අද අපිට දැනට තියෙන්නේ දානමාන පූජා සත්කාර සිද්ධ කරලා ඊට පසුව නැවත වාරයක් අපි ධම් සාකච්ඡා කරමු. සෑම සිළු දිනකට යහපතක් වේවා.